ශාසන රත්න පඬිත හාමුදුරුවන් වහන්සේ, මෙත්‍රිය පඬිත හාමුදුරුවන් වහන්සේ, උන්වහන්සේලාගෙන් අද දවසේදී අපි තාමත්ම ගෞරවයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා මේ සදහම් අමුතමෝල් සිද්ධ කරන්නට පවත්වන්නට. අපි අපේ ගත කරන සංසාරික ජීවිතයේ ස්වභාවය පිළිබඳව, එහි තියෙන අවධානම අවිනිශ්චිත භාවය පිළිබඳව, ඊට ප්‍රථමව අපේ ජීවිතයට යම් වටිනාකමක් ඇති කරගන්න, ගොඩනගන්න අපි අපේ අවධානය යොමු කළ යුතුයි කියන තැනට ඊයේ අපි කරුණු ඉදිරිපත් කළා. ඒ ජීවිතයේ වටිනාකම ගොඩනගන්නේ මොන පැත්තකින්ද, කොහොමද කියන කරුණු ගැන විස්තර කළේ නැහැ. ජීවිතයේ වටිනාකම ලෞකිකව ඇති කරගන්න, වැඩි දියුණු කරගන්න පුළුවන් කමකුත් තියෙනවා. ලෝකයේ තුල වටිනාකමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර වටිනාකමක් ජීවිතයට ගෙන දෙන්න පුළුවන්. ඒසා ලෞකික වටිනාකමක්, ලෝකෝත්තර වටිනාකමක් අපේ ජීවිතවල තියෙන්නට ඕන. ලෞකික වටිනාකම වගේම ජීවිතය තුළ ලෝකෝත්තරමය වටිනාකමක් ගොඩ නොගැනුණු මේ ලබාගත් මිනිස් ජීවිතයෙන් අපි අර්ථවත් වූ ප්‍රයෝජනය නොලබාම ලාභක මරණයට ගියා වෙනවා. සරියුත් හාමුදුරුවන්ට දේශනා කළා පිළිනුවම් පාවදාරන්නට ආසන්නේ, නුඹලා දෙපසකින් මරණය තබාගෙනයි ඉන්නේ. මැරිලා ඉපදුණා, ඉපදිලා මැරෙනවා. නා මරණං පුරේවා පච්චාවා, පෙර පසුවත් මරණයක් නම් නැතිනේ. පටිපඤ්ඤත මා විනස්සත, මේ ධර්මයේ හැසිරෙන්න විනාශ වෙන්න එපා. මේ ක්ෂණ සම්පත්තිය, ලැබිච්ච ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්න එපා කියන කාරුණික අවවාදය කළා. ඒ සෑම දවසේ ඊයේ මතුවන ගැටලු තවදුරටත් අද දවසේ අපි මොන වගේ දිශාවකට අපේ අවධානය යොමු කරගෙන පළමු කොට දැනුම දියුණු කරගත යුතුද කියලා කල්පනා කරලා බලමු. ඒ සඳහා දැන් පින්වතුන්ටයි අවස්ථාව තියෙන්නේ තමන්ගේ පාර්ශවයෙන් ඊයේ කර ධර්ම දේශනාව පිළිබඳව, එහි මතුවුණු ගැටලු පිළිබඳව සමහර වෙලාවට වාද විවාදයට සංවාදයට තුඩු දෙන තැන් තිබුණා වෙන්න පුළුවන්. ඒ බඳු තැන් වුණා මේ වෙලාවේදී විමසන්නට පුළුවන්. ඊළඟට තවදුරටත් අපේ ජීවිතය තුළ ඒ වටිනාකම ගොඩනගන්න මේ අවධානමට පෙර සූදානම මොන ආකාරයකින් විය යුතුද කියලා ඇසිය යුතු ප්‍රශ්න අහමින්, විමසිය යුතු තැන් විමසමින්, අවශ්‍ය තැන් මතු කර ගැනීමේ අවස්ථාව ඔබ සතුවයි පවතින්නේ. ඒ නිසා අපි පළමු කොට මේ පළමු ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ළඟින් අවසරයි. මෙතනින් 14 වෙනි දිනෙන් ආරම්භව 27 වෙනි දිනෙන් නිමාව දකින දාම් භවම ඔබට අපට ඓතිහාසික අවස්ථාවක්. ජීවිත පුතේ කතාන්දරයයි ආරම්භ කළේ. දෙවි මඟ කොයි බටද? අපි ගෞරවනීය පිටිගත ගුණරත්න සාමණේර වහන්සේ ඔබට ඊයේ මේ පොතේ මුල්ම පරිච්ඡේදය සටහන් කරන්න යෙදෙනවා. දින 10ක් තිස්සේ මේ කතාන්දරයේ එකින් එක පරිච්ඡේද ලියවෙන සමයයි. අද මේ දෙවෙනි පරිච්ඡේදය. අද පරිච්ඡේදය සටහන් වන්නේ ඔබේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේගේ පිළිතුරු මත. ඔබට අපට සංවේගය මේ ජීවිතය පිළිබඳව තියෙන සංවේගය මේ ජීවිත තත්ත්වය පිළිබඳ යථාබෝධය අපි ආයත්‍රි කොතනද කුමක්ද කළ යුත්තේ කියන එක උන්වහන්සේගේ දේශනාවේ ඊයේ සඳහන් කරන්න යෙදුණා. අද එහා සම්බන්ධව ප්‍රශ්නයි ඔබෙන් පිළිගැන්ට අවශ්‍ය වන්නේ. ඒ වුණත් ප්‍රශ්න ඊටයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ දේශනාවට අදාළවම ප්‍රශ්න සමහර පොඩි පොඩියට තියෙනවා. ඒ වගේම විභාහිරව ධර්ම කාරණා සම්බන්ධ කරගෙන ප්‍රශ්න දීපයක් තියෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ඔබ ලියා සටහන් කරලා තිබෙන ප්‍රශ්න එකෙන් ඉදිරිපත් කරන උන්වහන්සේගේ පිළිතුර අපේක්ෂායි. පළවෙනි ප්‍රශ්නය, මේ ජීවිතයේ ගත කරන අපට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයේ ගමන් කිරීමේදී පැන නගින ගැටලු निराකරණය සඳහා සිත සකසා ගන්නේ කෙසේදයි පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ජීවිතයේට ලෝකෝත්තර වටිනාකමක් වඩනගා ගන්නට ඒ ආරම්භයේදී මතුවෙන සමාජමය ගැටලුවකදී මුහුණ දෙන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව විමසීම ආරම්භක ප්‍රශ්නයට මුහුණ වැදගත්. පින්තුනි, අද වර්තමාන ලෝකේ අපි හුඟක් දෙනෙක් ධර්මයට හරි බියක් දක්වනවා. නිවන් දකිනවා ලෝකෝත්තර ප්‍රතිපදාවකට යනවා කියන කරුණට යම් බියක් දනවනවා. මේකට යම් ආකාරයක හේතු කාරණා තියෙනව නැතුව නෙවෙයි. හැබැයි ඒව සාධාරණ නෑ. අපි තුල අනිසි බියක් ඇති කරලා තියෙනවා. ඒක මාරු සංකල්පයක්. හුඟක් දෙනෙක් හිතන්නේ මඟඵල ලබනවා කියන්නේ ගිහි ගෙදර වාසය කරන්න බැරි, පන්සලේවත් ජීවත් වෙන්න බැරි, අරණ්‍යයකට කැලේකටම යා යුතු, ගිහිල්ලා කිසිවෙකු සමග කතා නොකරන, බිම බලාගෙන යන කුත්ත චරිතයක් බවටයි මාර්ගඵලලාභියා පිළිබඳව ඔබෙත් මගෙත් හිතේ මවල තියෙන සංකල්පය. මේක හිම් පිටින්ම මාර සංකල්පයක්. මාර්ගඵලලාභියාව කියලා කියන්නේ গুপ্ত චරිතයක් නෙවෙයි. පැත්තකට සමාජයෙන් කොන් වෙන වනාන්තරයේ ඈතට යන මේ සමාජෙන් පලා ගිය බියගුල්ලෙක් නෙවෙයි. සමාජය තුල නොබියව විරාජමානව වැවෙන උත්මේ මාර්ගඵලලාභියා කියලා කියන්නේ. සවත් නවර කෝටි 7ක් මහ ජනතාවක් වාසය කළා. ඒ කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵලලාභී. එතකොට මේ කෝටි 5ම පැවිදි වෙච්ච අය නෙමෙයි. වැඩි කිරිසක් ගිහි ගෙවල් වල ගත කළ විවිධමය වෘත්තිමය ජීවිත ගෙවපු අය මාර්ගඵලය සමාජමය ජීවිතයට වෘත්තිමය ජීවිතයට විවාහ ජීවිතයට කිසිදු ආකාරයකින් බාධාවක් වෙලා නැහැ. ඔබ දන්න උදාහරණ චරිතයක් විසල්කාවගේ චරිතය. අවුරුදු 7න් සෝතාපන්න වෙච්ච කෙනෙක් මාර්ගඵලලාභී. බලන්න ඇයගේ ලෞකික ජීවිතය අසාර්ථකද කියලා. අදත් අපි විවාහ ජීවිතයක් ගැන කතා කරන්න ගන්න නිදර්ශනය විසල්කාවගේ චරිතය. අද අපි ළඟ තියෙන අර গুপ্ত සංකල්පයට අනුව බැලුවොත් විසාකාව විරාගී වුණා නම් කොහොමද සාර්ථක විවාහ ජීවිතයක් වෙන්නේ? ස්වාමියාව සතුටු කරන්නේ නැද්ද? අපි ළඟ තියෙන සංකල්පයත් එක්ක සැසඳුවොත් නම් විසාකාවගේ ජීවිතයෙන් පිටින් අසාර්ථක වෙන්න ඕන ලෞකික ජීවිතය. ඒක গুপ্ত චරිතයක්නේ. ස්වාමියාව සතුටු කරන්න බෑ, දරුවෝ සතුටු කරන්න බෑ, සේවක සේවිකාව සතුටු කරන්න බෑ. ඒ බලන්න ඒ චරිතය ඇය විවාහයට ගියේ මිසදුතු බවුලකට. මිගාර සිටුතුමාගේ පුත්‍රයා සමග විවාහයට ගියේ මිත්‍යා දෘෂ්ටික බවුලක්. මේ මිත්‍යා දෘෂ්ටිකයෙකු සමග විවාහ ජීවිතයට ඇතුළත් වෙන කොච්චර පරස්පර විරෝධී බවක්ද? ඒ නිවස බලන්න ඇය කොච්චර දක්ෂ වුණාද ඒ නිවසේ අය මෙහෙවා ගන්න. අන්තිමට ඇය හැඳුන්වුනේ මිගාර මාතා කියලා. මාමා තමන්ගේ මාමණ්ඩිය මිගාර සිටුතුමා කිව්වා මිසාකාවලින් නුඹ මගේ දුව පිළිගියක් නෙමෙයි, නුඹ මගේ අම්මා. අවසානයේ මිගාර සිටුතුමා විසාකාවට සැලකුවේ අම්මා හැටියට. ඒ නිසා විසාකාව හඳුන්වන විශේෂ නාමයක් මිගාර මාතා. බලන්නකෝ මේ නිසදුටු මාර්ගයට ගමන් කළ පිරිසක් අතරේ ඇය තනියම ජීවිතය ගෙවගත්ත හැටි. පවුල් ජීවිතය බොහෝම සාර්ථකයි. දරුවෝ 16 දෙනෙක් මට මතක හැටියට ඇගේ කුසින් බිහි කළා. මොනතුරු මිනිපිරිය 100 ගණනක් සුරතල් බැලුවා. හොඳ ගුරු පාලනයක් කළා. සත්ව පාලනයේ යෙදුණා. කෘෂිකර්මාන්තයේ යෙදුණා. ඒ වගේම මේ ශාසනයෙහි මහා භාරදූර කාර්ය මහ උපසීයටට දැරුවා. බලන්න මාර්ගඵලය මොන විදියකින්වත් බාධාවක් කරලා තියෙනවද කියලා කොතනකටද? අනේ පිළිතුරුතුමා මගඵලලාභී. ඒකේ දේනුවරු දෙපළ චූල සුබද්දරාම සකදාගාමී වෙලත් විවාහ ජීවිතයට ගියේ. දැන් අපිට හිතන්නවත් පුළුවන් ද මෙච්චර මාර්ගඵලලාභී කෙනෙක් මේ විවාහයකට යයි කියලා? දැන් බලන්න ඔබ තුල මාර්ගඵල පිළිබඳව ලෝකෝත්තර ධර්ම පිළිබඳව ඇති කරලා තියෙන සංකල්ප කොච්චරනම් නිත්‍යවක්ද කියලා. මෙන්න මේ මිත්‍යා සංකල්පයේ කවද කොයි වෙලාවේ කොයි මොහොතේ අපේ සිත්වලට ඇතුල් කළාද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක සමහර වෙලාවට අපේ ගිහි පැවිදි උගතුන්ගේ ප්‍රමාද දෝෂයක් නිසා සිදු වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මායාව විසින් ඇති කළ අප තුළ ඇති කළ සංකල්පයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ සංකල්පය නිසා, මේ මානව සංකල්පය නිසා අපි හරි බයයි මේ පැත්තට නැඹුරු වෙන්න. නැඹුරු වෙන්න ඕන කියලා හිතනකොට ඒ සඳහා කාර්යයෙන් හරි මඟ පෙන්වීමක් ලැබෙනකොට, අනුශාසනාවක් ලැබෙනකොට අපේ හිත ඇතුලේ මහා කම්පනයක් ඇති වෙනවා. මේ ජීවිතය අඩාල වේවිද? දරුවෝ ටික මඟට බහින්න වේවිද? විවාහ ජීවිතයේ දෙද රායයිද? මේ රැකී ආරක්ෂා යුතුකම් වගේ තීන් ටික ඉටු කරගන්න බැරි වේවිද? මේ විදිහ අනිසිදියක් අපේ ජීවිත තුළ තියෙනවා. මෙන්න මේ බියට සාධාරණ හේතුවකුත් මා දකිනවා. මොකක්ද? අද දවසේ බොහෝ අය නිවන් දකින්න ලෝකෝත්තර මාර්ගයට කියන වැරදි මාවත්වලට පිවිසලා ජීවිතේ වරද්දගත් අය ඉන්නවා. නැතුව නෙමෙයි, විවාහ ජීවිත අඩාල කරගෙන විවාහ සංස්ථාව බිඳ වැටිලා සමාජ ජීවිත අසාර්ථක වෙලා විවාහ රැකී ආරක්ෂා අහිමි කරගෙන සමහර වෙලාවට උන්මත්තකයන් වෙලා අවසන් වෙච්ච තැන් තියෙනවා. අපිට මේ බිය දෙගුණ තෙගුණ වෙන්න හේතුවක් වෙනවා මෙන්න මේ දැක්ම, මේ දර්ශනය, මේ අයගේ ජීවන පැවැත්ම. සැබවින්ම මේ ධර්මත් එක්ක ධර්මානුකූලව නිවැරදි මාවතක ගමන් කළ නිසා නෙමෙයි මෙහෙම වුනේ. ඒ අය අනුගමනය කළ ප්‍රතිපදාවම මුල ඉඳලම වැරදි සහගත පිළිවෙතක්. ධර්මයේ හරි විදියට අනුගමනය වුණා නම් කවරදාකවත් ජීවිතය අඩාල වෙන්නේ නැහැ. ධර්මයේ කියලා කියන ජීවිතය ඇත්ත කියලා දෙන එක අමුතු ගුප්ත දෙයක් නෙමෙයි. ඒ නිසා අන්නේ වැරදි මාවත්වල ගිහිල්ලා ජීවිත අඩාල කරගත්ත අය දිහා බලලා අපිත් හිතනවා අපේ ජීවිතයක් මේ වගේ තැනකින් අවසන් වේවිද කියන බියිනවා. ඒක සාධාරණ. නමුත් ඔබ මොහොතකට හිතන්න, ඒ ගිය මාර්ගයට වැරදි නම්, අනුගමනය කළ පිළිවෙත වැරදි නම්, ඒ වැරදි පිළිවෙත නිසා වැරදි උත්තරයක් ලැබුණා නම් අපි හරි දේ අනුගමනය කළොත් ඒ වැරදි උත්තරේ ලැබෙන විදිහක් නැහැ. අපිට හොඳටම නිදර්ශන තියෙනවා සවත් නුවර ගැන හිතුවා. ඒ උන්නේ අපේ රට ගැන හිතන්න. අපි හිතනවා මේ පැත්තට ධර්මයේ පැත්තට නැඹුණුත් ආර්ථික ජීවිතය අඩාල වෙනවා, ප්‍රශ්න වෙනවා මහ ගොඩයි කියලා. ඔබ හිතන්න අදත් අපි අපේ රටේ අතීතයේ ගැන මහ ආඩම්බරෙන් කතා කරන්නේ. අපට ආඩම්බර වෙන්න වර්තමානයක් නැහැනේ. අපි අද අතීතය තමයි මහ ආඩම්බරෙන් සමරන්නේ. අතීතයේ විපුණකට තමයි අද අපේ රටේ කන්නේ. බලන්න ඔය අපි අතීතයේ සමරන අනුරාධපුර පොළොන්නරුව යුගය ධර්මයෙන් තොරවෙච්ච යුගයක් නෙවෙයි. 100%ක්ම මහරජුන්ගේ ඉඳලා හැම දෙනා තුළම ධර්මීය ක්‍රියාත්මක වෙච්ච යුගය. මොනෙන්ද අපි පිළිහිලා තියෙන්නේ? අද මුළු ලෝකයේම අභියෝගයක් ඒ අපේ ශ්‍රී විභූතියද ඒ දියුණුව ලැබුවේ කොහොමද? ධර්මයෙන්ද අධර්මයෙන්ද? බලන්න ටිකක් අපේ වාරි කර්මාන්ත ටික. දැන් මතුවෙන අපේ රෝහල් ටික, මේ දැන් කෙරෙන නවීන ලෝක කෙරෙන සැක්කම්, එදා අපේ රෝහල් වල කෙරෙච්ච බවට, සැත්කම් වෙච්ච බවට දැන් සාක්ෂි සාධක උපකරණාව වෙනවා. කලාසෙන් අර මහා කළු ගල් වලට ප්‍රාණය ජීවය දුන්න ප්‍රතිමා නිර්මාණය කළ කවුද? ලෝ විස්මයට පත් කළ යෝග ඇල නිර්මාණය කළේ කලාවැව තියෙන්නේ පහලින්, ඒකින් වතුර ගෙනියන දිසාවැව තියෙන ඉහළ, පහළ ඉඳලා ඉහළට වතුර ගෙනියන ලෝකෙ කොයි රටේ දෙමල් තාක්ෂණයක් තියෙන්නේ? ඊළඟට අපේ සාහිත්‍ය කාටද දෙවෙනි වෙන්නේ? පැරණි පොතපත අපේ. ඊළඟට අපේ ආර්ථික දියුණුව පිටරටට හාල්යව කියලා කියනවා. කොච්චර ආර්ථික සමෘද්ධියක් තියලා තියෙනවද? ඔබ හිතන්න එදා තිබිච්ච මානසික මට්ටම හිතන්න පුළුවන් ඔය අනුරාධපුර යුගයේ ප්‍රතිමා වහන්සේ කෙනෙක් දිහා බලාගෙන හිටියොත්. ඕවා කලේ සාමාන්‍ය මිනිසෙක්, සාමාන්‍ය මිනිසෙක්ගේ බුදුහාමුදුරුවෝ ගැන දැනුම කොච්චර තියෙන්න ඕනද? මේ කළු ගලක මේ බුදු ගුණය විදහා දක්වන්න. ඊළඟට හිතන්න ඔහුගේ නිර්මාණය තුළ ගෙදර විවාහ ජීවිතය ගැටලු තිබුණා නම්, ආර්ථිකමය ප්‍රශ්න තිබුණා නම්, සමාජමය ගැටලු තිබුණා නම්, එච්චර පිරිසිදු මනසකින් මේ කාර්යය දෙන්න පුළුවන්ද? වැරදුනොත් මෙටි ටිකක් ගහලා අපව හදන්න නෙමෙයි, පුංචි වැරදීමක්වත් නැතුව මේ නිර්මාණයක් කරන්න මොනතරම් මානසික සමෘද්ධියක් තියෙන්න ඕනද? ඒ සාපේ අනුරාධපුර පුරුණාරු යුග, මේ ශාසනයේ උපරිමයෙන් බැබළුන යුග, ඒ යුගය පිරිහිච්ච යුගයක් වේ. සියලු සමාජ යථාර්ථයන් ජයගත යුගයක්. අන්න අපට අපේ ඉතිහාසයේ පේනවා ධර්මයෙන් යුක්ත වෙච්ච අවධිය අපි තාම සමෘද්ධිමත් අවධියක් කියන. ඒ නිසා අපි ධර්මයට නිවැරදිව යොමු වුණොත් සැබවින්ම අපේ ජීවිතවලට කනකොකානම් හඩන්නේ නැහැ. හැබැයි යොමු වෙන මාර්ගය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. අද දවසේ එහෙම ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. අද ඔබට මේ ලෞතර මාර්ගයට යොමු වෙන්න ඕන වෙලා ඔබ පාරට බැහැලා යන්න හැම තැනකම භාවනා මධ්‍යස්ථාන තියෙනවා. භාවනා ආචාර්යවරු ඉන්නවා. ඔබ ගිහිල්ලා අහන්න කොහොමද ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නේ? මොකක්ද ඒ සඳහා උපදේශය කියන්නේ? ඔබ විශ්මයට පත් වෙවි. ඔබට මෙතනින් කියා දෙන දේ නෙමෙයි ළඟට තනින් අහන්න වෙන්නේ. එතන වැරදි එක හරි නැහැ කියලා ඊහා තනින් කියයි. ඔබ එතනින් නතර නොවි තව තැනකට ගියොත් ඔය දෙපළම වැරදි එක හරි නැහැ, ඒක නිවන් දකින මඟ නෙමෙයි, මෙන්න මේකයි හරි කියලා තව තැනකින් කියනවා. එකින් එකට ප්‍රතිවිරුද්ධ මාර්ගයක් තමයි අද අපේ රටේ ලෝකෙ මේ ලෝකෝත්තර ප්‍රතිපදාව හැටියට කියන්නේ. එහෙනම් මෙන්න මෙතන තියෙනවා අපිට පරිසම් වෙන තැන. ධර්මයට යනවද නොයනවද කියන කාරණේ තුල අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. එතන නෙමෙයි ප්‍රශ්නාර්ථයක් ඇති කරගන්න ඕන. මම කොහොමද හරි දේ හොයාගන්නේ, හරි පාර හොයාගන්නේ? එතන ගැටලුවක් තියෙනවා. කාලාම දේශයට බුදුහාමුදුරුවෝ වැඩම කළ දවසේ කාලාමවරු හරි ලස්සන ප්‍රකාශයක් කළා. ශ්‍රමණ භවන් ගෞතමයන් වහන්සේ අපේ ගමට එන හැම කෙනෙක්ම කියනවා මම සර්වඥයි, මම සම්මා සම්බුද්ධයි කියලා. මගේ ධර්මයේ සම්දිස්තිකයි යකාලිකයි කියලා. මගේ ශ්‍රාවකයෝ තමයි සුබටිපන්නයි කියලා කියන්නේ. හැබැයි ශ්‍රමණ භවන් ගෞතමයන් වහන්සේ මේ අය කියන ධර්මයේ සමානනේ එකින් දෙකට ප්‍රතිවිරුද්ධයි. එහෙනම් අපිට සැකයක් තියෙනවා, ලෝකේ ඇත්ත දෙකක් තියෙන බෑ. ඇත්ත කියන්නේ එකයි, සත්‍ය දෙකක් නෑ, එකයි. එහෙනම් මේ අය තියෙන එක එකින් එකට ප්‍රතිවිරුද්ධ නම් සැබවින්ම කවුද සරුවක්ම සම්මා සම්බුද්ධ? කාගේ ධර්මයේ සම්දික්කිතා කාලේ කාගෙනම් ශ්‍රාවකයෝද සුපටිපන්න උසුපටිපන්න? මොකද බුදුහාමුදුරුවෝ මතක් කළේ කාලාමවරුනි, නුඹලගේ සැකේ සාධාරණයි, සැක කළ යුතු තැනමයි නුඹලා සැක කළේ, ඒක බොහෝමත්ම සාධාරණයි කියලා උන්වහන්සේ ඒ සැකේ සාධාරණීය කරණය කළා. අදත් මෙන්න මේ කාලාමවරුන්ට ඇතිවෙච්ච සැකය අපි තුළ ඇති කරගත යුතු අවදිය උදාවයක්. ඔබ හිතන්න ජීවිතයේ නිවන් දකින මඟ මේ ගත කළ ජීවිතයේ ඇහුවනම් ඒ ඇසුපු දේ නැවත සිහි කරලා බලන්න ඉතිරිට ගැලපෙනවද කියලා. එකිනෙකට සම්බන්ධ කරන්න නැහැ. මේ ධර්මය ඒකයි පස්සේයි එන්න බලන්න. ඒව බලව, ඒව කරවන්නේ, ඒව කරවන්නේ, ඒව බලව. අද ඔබට නිවන් දකින්න ඕන කියලා කාලකට හරි ගිහිල්ලා කිව්වොත් මොකද්ද ඔබට දෙන උපදේශය? මෙන්න මේ භාවනාව කරන්න, ඒව කරව. ඔබට කවුරුත් හන්න දෙන්නේ ඔකනේ කරන්නේ. මේක ධර්මයේ නෙවෙයි, මේ ඒව කරව කියන ප්‍රතිපදාව ධර්ම නෙවෙයි. ඉස්සෙල්ලා මේ ශාසනය ඒව බලව, මෙන්න බලන්න. තමන්ගේ තීරණය කරන්නේ මට මේක කරන්න පුළුවන්ද නැද්ද, මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය තමයි තුලයි ගොඩනගන්නේ. බුදුහාමුදුරුවෝ මොකද කළේ? තුම් මේ පිච්චං ආතප්පං අක්ඛතරු කතරු. බුදුන් කියලා දුන්නා ක්‍රියාව නුඹලා සතුයි කියලා. ඒක බුදුහාමුදුරුවෝ පවර ගත්තේ නැහැ. ඒ නිසා අපි ධර්මය කවුරු හරි කියන දෙයක් කරන්න යන එක නෙමෙයි වටින්නේ. කවුරු හරි කියන දෙයක් කරන්න එක නෙමෙයි. කරන දේ තුළ තමන්ට දැනුමක් තියෙනවද මෙන්න මේක මේ මාර්ගය කියන දැක්ම තමාට තියෙනවා. මේ ශාසනය නොදැන යන ගමනක් නෙවෙයි, දැනගෙන යන ගමනක්, තේරිගෙන යන ගමනක්, නොදැන අන්ධකාරය යන ගමනක් නෙවෙයි. එනිසා නොදන්න කෙනෙකුට නොදෙන්න කවුරු හරි දෙන ක්‍රමයක් තුළ මේ නිවන සාක්ෂාත් කරන්න බෑ. අපි එහෙම කියන්නේ සාධාරණ හේතු ඇතිව, හිතුවක් කාරව නෙමෙයි. මාර්ගය කියලා කියන්නේ සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය පෙරට කොට සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීවයන් සති සමාධි. මාර්ගයෙන් මේ අංග 8න් යුක්ත වෙනවා. මේ අංග 8 පෙරටු තියෙන සමාධිත්තේ. සමාධිත්තේ කියන්නේ මොකක්ද? සමාධිත්තේ කියන්නේ මොකක්ද? කතමං චාන්සෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං ධම්මචිත්ත සම්මාදිට්ඨි. එතකොට සම්මාදිට්ඨි කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධ ඥානෙ, මාර්ග ඥානෙ. මේ හතර එකතු කරලායි සමාධිත්‍ය කියන්නේ. තුනකට නෙමෙයි, දෙකකට නෙමෙයි, එකකට නෙමෙයි. හතරටමයි සමාධිත්‍ය. එතකොට දැන් ඔබට ක්‍රියාවක්, මාර්ගයක් වැඩ පිළිවෙලා තියෙයිද? දුක කියන්නේ මොකද්ද කියලා නොදැන. දුකට හේතුව කියන්නේ මොකද්ද කියලා නොදැන. නිරෝධය කියන්නේ මොකද්ද කියලා නොදැන. මාර්ගය කියන්නේ මොකද්ද කියලා නොදැන. ඔබට වැඩ පිළිවෙලක් තියෙන බෑ මේ ශාසනේ. මේ ටික නොදැන වැඩ පිළිවෙල තියෙනවා නම් ඒක මාර්ගය නෙමේ, ඒක අමාර්ගය. ඒක මාර්ගයක් වුණත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය නම් නෙවේ. ඒ නිසා මෙන්න මේ වැරදි මාර්ගයක මේ සතර නුවණින් සතර දැනුමින් තොරව මේ ශාසනය තුල නිවැරදි වැඩ පිළිවෙල තියෙන්න බෑ. මේ මාරි මාර්ගයේ විතරක් නෙවෙයි, මේ සාමාන්‍ය ජීවිතේ කිසිදු කටයුත්තකේ දෙන මේ සතර දැනුවකින් තොර වෙච්ච කෙනෙකුට අපි සරල නිදර්ශනයක් ගනිමු. ඔබ හිතන්න, ඔබ දැන් ගෙදර ගිහිල්ලා අන්ධකාරේ කාමරයකට ඇතුළු වෙනකොට, පිට ඇතුළු වෙනකොට අපි දොර ඇරලා එකපාරටම ස්විච් එක තියෙන තැනට අපි අත ගෙනිහිල්ලා ස්විච් එක ක්‍රියාත්මක කරලා ලයිට් එක පත් කරගන්නවා. ආලෝකය පුරවා ගන්නවා. ඔබ හිතන්න මේ ක්‍රියාව නිකම්ම කරනවා කියලා. මෙන්න මේ සරල ක්‍රියාවේ පවා තියෙනවා పూర్ව දැනුම් හතරක්. සතර දැනුමක් එතනට එකතු වුණේ නැත්නම් ඒ සරල ක්‍රියාවවත් නැහැ. අපි හිතමු දැන් මේක ටිකක් වෙනසලා. ඔන්න හිතන්න කෙනෙක් කාමරයට ඇතුළු වුණා. දැන් ඔහුට දැනුමක් තියෙන කිසි දෙයක් පේන්නේ නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ කියන දැනුම තියෙනවා. පෙනෙන්නේ නැත්තේයි අඳුර නිසා කියන දැනුමක් තියෙනවා. ඊළඟට අඳුර නැති කරන්න පුළුවන් ආලෝකය. අන්න තුන්වෙනි දැනුම. අඳුර නැති කරලා ආලෝකය උපදවන්නේ මෙහිමයි කියන ක්‍රමය ගැන නොදැන හිටියොත් ඔබ හිතන ගම් දරුවෙක් අහිංසක ගම් දරුවේ කාමරයට ඇතුළු වුණා. දැන් ඔහුට නුවණක් තියෙන දැනුවක් තියෙනවා, පේන්නේ නැහැ කිසිවක් ඇතුළේ. දෙවෙනි දැනුවක් තියෙනවා, පේන්නේ නැති අඳුර නිසා කියලා දන්නවා. සමහර විට අඳුර නැති කරන්න පුළුවන් එළියක් එතොත් කියලා දන්නවා. හැබැයි ඒ දැනුව දන්නේ නැහැ ලයිට් එක දාගන්න හැටි. හතරවෙනි දැනුවනේ ආලෝකය උපදවා ගන්න මෙහෙමයි කියන ක්‍රමය දන්නේ නැහැ. දන්නේ නැති දරුවා මොකද කරන්නේ? අනේ ඉතින් අපි අඳුරින් ඉන්න උකන් ආයෙත් කියලා ජීවිතේ දිහා සුබව ආදීව බලන්න පුළුවන්. එහෙම නැත්නම් යටි යමේ දෙවියනේ මට ආලෝකය ලැබලා දෙන්න කියලා. ඉතින් යාඥා කරයි. එහෙම නැත්නම් ගේ පුරා හොයයි ආලෝකය උපදවන ක්‍රමයක්. බිම අතගගා ඔහුට කවදාවත් ලයිට් එක දාගන්න ආලෝකයේ උපදවන ක්‍රමී හම්බ වෙන්නේ නැහැ. එතන හම්බ වෙන්නේ. දැන් බලන්න ඔබ ලයිට් එක දැම්මේ මේ සතර දැනුම තිබුණ නිසා නේද? නොපෙනෙන බව නොන තිබුණා. නොපෙනෙන්නේ අඳුර නිසා කියන නුවණක් තිබුණා. අඳුර ආලෝකයෙන් නැති කරන්න පුළුවන් කියන දැනුමක් තිබුණා. ආලෝකයේ ඇති කරන්නේ මෙහෙමයි කියන දැනුමක් තිබුණා. ඒ නිසා නේද ඔබේ අත නිසි තැනට ගියේ. දැන් හිතන්නේ සතර දැනුම අසම්පූර්ණ වුණා නම් ඔබට පුළුවන්ද මේ කාමරයක ලයිට් එකක් දාගන්නවා කියන සරල කාරණාවවත් කරන්න? මේ සරල කාරණාවවත් කරන්න පුළුවන්ද? කොරුමුටවත්ම පුළුවන් කමක් නැහැ. මේ සරල කාරණාවදී පවා සතර දැනුම පෙරටෝ යෙදිලා තියෙනවා. ඔබ හිතන්න දැන් මේ නිවන් දකින්නවා කියන මේ සංසාරයෙන් එතර වෙනවා කියන මේ කාරණාව තුළ මේ සතර නුවණ මේ සතර දැනුමකින් තොරව කරන්න පුළුවන්ද? කරන්න බැහැ. මේ සතර දැනුම නැතුව කවුරු හරි පටන් ගත්තොත් ඒක වැරදි කරන්නේ නැහැ. දැන් හිතන්න අර කාමරේට ඇතුළු වෙච්ච කෙනා පේන්නේ නැති බවක් දන්නවා, අඳුර නිසා කියලා දන්නවා, අඳුර නැති කරන්න පුළුවන් කියලා දන්නවා. අඳුර නැති කරන ආලෝකයේ උපදවන්නේ මෙහෙමයි කියන ක්‍රමය දන්නේ නැහැ. එයා අඳුර දුරු කරන්න ආලෝකයේ උපදවන්න කියලා බිම අත ගන්නවා. බිම අත ගන්න පටන් ගත්තා. දැන් යාවේ ක්‍රියාව කුමක් සඳහාද? ආලෝකය කිපද වීම සඳහා, අඳුර දුරු කිරීම සඳහා, දැකිය යුතු දැකීම සඳහා. හැබැයි මේ ක්‍රියාව සාර්ථකයිද? දැන් යාගේ උත්සාහය අඳුර නැති කරන්න, ආලෝකය උපදව ගන්න. අරමුණ හොඳයි. හැබැයි උත්සාහය හරිද? නිවැරදි දැනගද මේ උත්සාහය, මේ ක්‍රියාව, මේ මහන්සිය? නේ කවදාවත් එයාට ලයිට් එක පත් වෙන උපකරණය තැන හම්බ වෙන්නේ යන්නේ ජීවිතයේ කියලා යයි ආලෝකය ප්‍රවගන්න හම්බ වෙන්නේ නැහැ. අද අපිත් තුවක් වෙලාවට මේ ආලෝකය ප්‍රවගන්න කියලා, ප්‍රඥා ලෝකය පහල කරගන්න කියලා, අවිද්‍යා අඳුර දුරු කරන්න කියලා අපි කරන ක්‍රියාකාරකම මේ හා සමාන වුණොත් අපි කරන ක්‍රියාව නිවැරදි නෑ. වැරදි ක්‍රියාවක් තුළ නිතරම වැරදි උත්තර ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ලෞකික ජීවිතයට මොන විදිහකින්වත් බාධාවක් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එද ප්‍රශ්න දුරු වෙන බවකු ඉන්නේ ධර්මයේ තුල තියෙනවා. දැනට ප්‍රශ්න තියෙනවා නම්, ගැටලු තියෙනවා නම්, ඒවත් निराකරණය වෙමින් සාමකාමී ධාර්මික වෙමින් මෛත්‍රී සහගතව අභිවෘද්ධියෙන් දියුණුවෙන් යුක්තව ලෞකික ජීවිතයේ අර්ථවත් කරගෙන යන්න පුළුවන් වෙනවා. අපි හරි ක්‍රියාවට රැසගත්තු එන් සමබැසු ප්‍රශ්නයට මට උත්තර දෙකක් දෙන්න. එකක්, වැරදි මාවතක වැරදි ක්‍රමයක් අනුගමනය කළොත් සමාජයේ, විවාහයේ, ආර්ථිකයේ ජීවිත අඩාල වෙනවා. ඒක වළක්වන්න බැහැ. ගැටළු ප්‍රශ්න එනවා. අනුගමනය කරන වැඩපිළිවෙල නිවැරදි නම් ඔබ බියවිය යුතුනේ ඔබට ප්‍රශ්න ගැටලු කියලා යමක් ඒ තුළ ලෞකික ජීවිතය තුළ ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න ගැටලු වලට හේතුව මූලය මොකද්ද? ලෝභ දේශන. මේ වැඩපිළිවෙල තුළ පහර වදින්නෙම ලෝභ දේශන වලට. ඔබ හිතන ලෝභ දේශන මොහ මූලික නොවි ප්‍රශ්නයක් ගැටලුවක් ලෝකෙ මතුවේවිද කියලා? එන්නේ නැහැ. ඔබේ ජීවිතයේ ගැටලුවක් ආව නම් ඒ ලෝභ ද්වේෂ මෝහ කියන මේ හේතු තුනෙන් එකක් මූලික වෙලාමයි. ඒකට ඉඩක් නොලැබෙනවා නම් මේ ධර්ම ප්‍රතිපදාව තුළ ඔබට කිසි ප්‍රශ්නයක් දෙන්න දෙයක් නැහැ. ලෝකයේ ඔබට ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන ඕන් පිළිබඳව කම්පාවක් කරුණාවක්. අනේ මේ අකුසල හිතක් නිසා මේ ඇත්ත අකුසල් කරගන්නවා නේද? මේ අකුසල නිසා මේ ඇත්ත අපායේ දුක් විඳිනවා නේද? සසල ප්‍රමාද වෙනවා නේද කියන ඕන් පිළිබඳව අනුකම්පාවක් ඇති වෙනවා මිස ඔබේ හිත කෝප වෙන්නේ නැහැ. එතකොට ඔබේ හිත කෝප නොවනකොට අර අනිත් කෙනාගේ කෝපයට ඔබෙන් තෙල් නොලබනකොට පිතුරු දාන නොලබනකොට ඔහුත් නෙවෙනවා. ඔහුගේ තරහ පවත්තන විදිහක් නැහැ, ඔහුත් නෙවෙනවා. ගැටලුවක් අන්නය තුල හෝ ඇති වුණා නම් ඒක පවතින්නේ නැහැ, ඉක්මනින් නිවෙනවා. ඇයි ඔබ දෙවිච්ච නිසා? එනිසා ජීවිතය තුළ කවදාවත්ම ආර්ථික ජීවිතයේ සමාජමය ජීවිතයේ කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ කරන රැකියාව අදටත් වඩා හොඳට කරන්න පුළුවන් මනස නිවැරදිව තියාගන්න ක්‍රමය ඉගෙන ගත්තා. විවාහ ජීවිතයේ ගැටලු අද තියෙනවා නම් ඒව එකක්වත් වෙන්නේ නැහැ. මේ මනස නිවැරදිව කළමනාකරණය කරන්න ඉගෙන ගත්තා. අධ්‍යාපන ජීවිතයේ කිසිදු බාධාවක් නැහැ. ඒක බොහොම ඊට වඩා වේගවත් මනස නිවැරදි කරගත්තා. ඒ ස්වාමීන් වහන්සේ තුල අපි ඉස්සෙල්ලා හරි ක්‍රමය දැනගන්නවා. මේ සතර දැනුව පුරව ගන්නවා. සතර දැනුව පුරව ගත්තොත් මේන්තර ලෝකයක් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. මේ ඔක්කොම එන්නේ මේ ටික නොදන්න කම නිසා. මේ ටික දැනගත්ත ලෝකය සැනසෙලිදායකයි. ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ, බාධක නැහැ. හැම තැනම සාමකාමී විසංකාරගේ ජීවිතේ හිටන්න. චුලසුබන්ද්‍රාවගේ මිසදු කුලයක. ඇයිට පුළුවන් වුණා ඒ අය සදහැතියන් කරගෙන අදිස්ථාන කරලා බුදුහාමුදුරු වඩම්මවාගෙන නිවසට දන් දෙන්න. අසිරිමත් ප්‍රාර්ථනාවක් පාන්න. ඒ නිසා බෞද්ධ ජීවිත තුළ අඩාල වෙච්ච ජීවිත නෑ බෞද්ධ ජීවිත. හැබැයි වැරදි මං පෙත් අනුගමනය කරලා අඩාල වෙච්ච ජීවිත තියෙනවා, නිදර්ශන තියෙනවා අපිට. ඒ නිසා බලන්න යැත් අනුගමනය කරපු වැඩ පිළිවෙල නිසායි වැරදි. ඒ නිසා බහරි දේ හොයන්න, හරි දේ විමසන්න ඔබට වරදින්නේ ඔබේ ගැටලු නිරාකරණය වෙනවා මිස සමාජයේ ආර්ථිකමය විවාහයේ ජීවිත තුළ කිසිදු ගැටලුවක් නොවන බවට මම හිතුවේ.
ඉන්නේ ජීවිතයේ තියෙන අසවන කායේ ස්වභාවය ගැටළු ස්වභාවයේ මගහරවාගෙන ආධ්‍යාත්මිකත්වයෙන් පෝෂණය ලබා ඉදිරියට අරගෙන යන ආකාරය ඉහළ තලයකට මනස යොමු කරගන්න ආකාරය අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දීර්ඝ පිළිතුරෙන් ඔබට පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒකම මේ ප්‍රශ්න කීපයක් ඇති කරලා ඔබට සමහර ප්‍රශ්න ගොනු කරලා අහන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගමනේ යද්දී අපට අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එහිදී මම ඒකට අදහසක් එකතු කරලා අපේ ස්වාමීන් වහන්සේ ලබලා දීපු පිළිතුරක් එක්ක සම්බන්ධ කරලා මම මේ ප්‍රශ්නේ මේ ආකාරයට අහනවා. උන්වහන්සේ මතක් කළා ද කාලාමයන්ගේ ප්‍රශ්නය පිළිබඳව. ඔවුන්ගේ ගැටලුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ කුමන පිළිතුරක්ද ලබා දුන්නේ කියලා. දැන් උන්වහන්සේගේ දීර්ඝ පිළිතුරක් එක්ක සම්බන්ධ කරලා බලනකොට ඔබේ අදහස ඔබ අපෙන් අසන ලද ප්‍රශ්නත් එක්ක සම්බන්ධ කරගත්තා නම් අද ලංකාව පුරා බොහෝ ගිහි ඇත්තෝ ඒ වගේම පැවිදි ඇත්තෝ උන්වහන්සේ මතක් කළ ආකාරයට විවිධ ආකාරයෙන් උපදෙස් හදලා දෙනවා. ඒ අතර සමහර ගිහි අය ඉන්නවා, සමහර පැවිදි අය ඉන්නවා. මාර්ගඵලලාභින් හැටියට කෙනෙක් සිටින්න භාවනා කමතහන් ලබලා දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඇත්තගේ අදහස මේකයි. අපි කොහොමද ඒ ඇත්තන්ගේ ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ ගිය ඇත්තන්ගේ අදහස නැත්තම් උන්වහන්සේලා ඒ ආකාරයේ මාර්ගඵලලාභින් හැටියටම ඇත්ත ප්‍රකාශ කරනවාද කියලා පුංචි දැනුමක් තුළ සිටින ධර්මයේ පිළිබඳව පුූර්ණ අවබෝධයක් දැනුමක් නැති අප කොයි ආකාරයට වටහා ගත යුතුද? උන්වහන්සේ පිළිතුරු දෙන්න කිව්වේ.
හොඳයි. අද වර්තමාන ලෝකයේ තිබෙන මේ සැබෑ ස්වභාවය එදා ජීවමාන බුදුහාමුදුරු බුදුටුවා මහා කාශ්‍යප මාහිමියන් සමග සිදු කළ සාකච්ඡාවක මහා කාශ්‍යප හිමියන් දේශනා කළ සූත්‍ර අතර සංයුක්ත නිකායේ සඳහන් වෙනවා මේ පිළිබඳව. උන්වහන්සේ මතක් කරනවා මේ ලෝකේ අතරන් කියලා යමක් තියෙනවා නම් ඒ අතරන් තියෙනකම් ලෝකේ කවුරුවත් හැවට ඉන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ කාශ්‍යපේ අනාගතේ රත්තරන් වගේම දිලිසෙන දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. අන්න එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එදාට මේ ලෝකෙ මිනිස්සු රැවටෙනවා දිලිසෙන වර්ග දෙකක් නිසා. මතු පිටින් දෙකම දිලිසෙනවා. ඒ නිසා බොහෝ පිරිසක් නිරත්තරන් කියලා රත්තරන් නොවන දෙයට රැවටෙනවා, මුලා වෙනවා. ඒ වගේ මහා කාශ්‍යප ඉන්නේ මේ ලෝකේ සද්ධර්මයේ පවතිනකම් ලෝකේ කවුරුවත් මම මුලා වෙන්නේ නැහැ, කාටවත් වරදින්නේ නැහැ. ඒත් කාශ්‍යපේ අනාගතේ මේ සද්ධර්මයේ බණ පදම දේශනා පාඨම යොදා ගැනීම ධර්මයේ වගේ දේවල් ලෝකේ පහළ වෙනවා. අරවත්තරන් වගේම දිලිසෙන දේවල් ලෝකේ පහළ වුණා වගේ අද ධර්මයේ වගේම දේවල් ලෝකේ පහළ වෙලා කදේදා බුදුහාමුදුරු දේශනා කළ මේ ඇත්ත දෙකම සත්‍ය වෙලා රත්තරන් වගේම දේවල් ලෝකේ පහළ වෙලා තියෙනවා, ධර්මයේ වගේම දේවල් ලෝකේ පහළ වෙලා තියෙනවා. අද කොයි එක රත්තරන් මෙතන හිතා ගන්න බෑ. අද රත්තරන්ව පැලදෙන්න හිටියා කෙනෙක් බලන්නේ ඔය නම් රත්තරන් මේ බාල දෙයක් වෙන්නේ කියලා. සැක උපදිනවා. අද අපට හිතා ගන්න බෑ මේ දෙකේ වෙනස. දෙකම දිලිසෙනවා. දෙකම දිලිසෙනවා. සමහර වෙලාවට අපි හැබෑම රත්තරන් පිළිබඳව සැක ඇති කරගන්නවා, මේක නම් රත්තරන් නෙමෙයි වෙන්නේ. සමහර වෙලාවට රත්තරන් නොවන දේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්නවා. ඒ වගේ අපි සැබෑ ධර්මයේ ප්‍රතික්ෂේප වෙච්ච වාර ඇති අපි මේක නම් ධර්මයේ නෙවෙයි කියලා. අධර්මයේ ධර්මයයි කියලා ගත්ත වෙලාවල් ඇති. ඔබ අපිට හඳුනා ගන්න බැරි හැම එකම සූත්‍ර පාඨ දේශනා පාඨ හරි ලස්සනට කියවෙනවා. කැමති කැමති තැන් වලින් තමන්ගේ මේ දේශනා පාඨ යොදාගෙන ඒක හරි වටිනාකම ලස්සනට ගොඩ නගලා තියෙනවා. බැලු බැලුමට කෙනෙකුට හිතා ගන්න බැහැ. මෙතන මේ ප්‍රශ්නේ මේ ලෝකෙ තියෙනවා. මේ බව උන්වහන්සේ නැවත වතාවක් පිරිනුවම් පව වදාරන්නට ආසන්න කාලේ දේශනා කරනවා මහා පරිනිර්වාණ සූත්‍රයේදී. මේක දැක ගන්න පුළුවන්. එදා උන්වහන්සේ දේශනා කරනවා අනාගතේ නොයේ කාකාරයෙන් බණ කියන අය ගිහිවේවි. නොයේ කාකාරයේ බණ කියන අය ගිහිවේවි. මම බුදු හාමුදුරුවන්ගෙන්මයි ඉගෙනගෙන ආවේ. මම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගෙන් ඉගෙනගෙන ආවේ. මම අසූ මහා ශ්‍රාවකයන්ගෙන් ඉගෙනගෙන ආවේ. මම රහතන් වහන්සේගෙන් ඉගෙනගෙන ආවේ. මම අනාගාමී කෙනෙක්ගෙන් ඉගෙන ගත්තේ. මම සකදාගාමී සෝවාන් වෙච්ච කෙනෙක්ගෙන් මම ඉගෙන ගත්තා. මම ත්‍රිපිටක ධාරී කෙනෙක් කියලා බණ කියන අය ලෝකෙ දිවිවේවි. අන්න එදාට කවුරුත් කියන බණ අහන්න බුදුහාමුදුරන් පළවෙනි උපදේශය හොඳින් අහන්න, අහලා හොඳට හිතේ දරා ගන්න, හොඳට හිතේ දරා ගන්න. හැබැයි එකපාරට පිළිපදින්න යන්න එපා. පළවෙනි අවවාද දෙක අහන්න, අහපු ධර්මයේ හිතේ දරා ගන්න, දරාගෙන පරේක්ෂණයක් කරන්න. උන්වහන්සේ දේශනා කරනවා ණය තුනක්, ක්‍රම තුනක්. සූත්‍රයෙහි බහලාන්න මේ දේශනාව චතුරාර්ය සත්‍යයට එකඟද? මේ දේශනාව තුළ චතුරාර්ය සත්‍ය තියෙනවද? ඊළඟට මේ දේශනාව අනුගමනය කළොත් රාග දේශ මෝහ තුනම දුරු වෙනවද? ලෝකේ රාග දේශයට පත් වෙන ක්‍රම ලෝකේ ඕන තරම් තියෙනවා. බුදු දහමේ තියෙනවා, හිඳ දහමේ තියෙනවා, අඤ්ඤාගමලක් තියෙනවා. රාග දේශ විතරක් නෙමෙයි, අපි හුඟක් කැවටින් මෙතන තමයි හිත නිවෙන සංසෙන සංසී වෙනවා. හරිමයි ඒක නම්, ඒ ක්‍රමේ නම් හරිමයි කියලා හිතන්නේ ලෝභ දේශ සංසිඳන තමයි. එහෙම නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ මේ තුනම විනෙය දුරු වෙනවාද කියලා බලන්න. ඊළඟට ධර්මය හා සැසඳෙනවාද බලන්න කියලා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයට ගැළපෙනවාද කියලා බලන්න. මෙන්න මේ කරුණු තුනටම එකඟ නම්, ගැළපෙනවා නම් විතරක් ඒ ධර්මයේ පිළිපදින්න, අනුගමනය කරන්න. මේ ක්‍රම තුනට නොගැලපෙනවා නම් බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙනගෙන ආවා කිව්වා, අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගෙන් ඉගෙනගෙන ආවි කිව්වා, අසූ මහා ශ්‍රාවකයන්ගෙන් ඉගෙනගෙන ආවි කිව්වා, මහරහතන් වහන්සේලාගෙන් ආර්ය ශ්‍රමයන්ගෙන් මේ ධර්මයේ ඉගෙනගෙන ආවි කිව්වා. එදාව පැත්තකට දාන්න විසිතරයි. බුදුහාමුදුරුවන් අවවාදේ වුණේ පරිනිර්වාණ සූත්‍රය. එතකොට ඔන්න ලෝකෙට අපිට පෙන්වලා තියෙනවා ක්‍රම තුනක් ධර්මයේ නිවැරදිව විශ්සේ කරගන්න. කවුරු හරි කියන ධර්මයක් ඒක සැබෑම ධර්මයක් නම් ඒ ධර්මයේ චතුරාර්ය සත්‍යය ගලපන්න පුළුවන් වෙනවා. ශ්‍රාවකයාට ඒක කරන්න බැරි නම් අද වර්තමානයේ සැබෑ දේශකයා තමක් කියන ධර්මයේ නිවැරදිව ප්‍රත්‍යක්ෂතාවයකින් කියනවා නම් ඒ කාරණාව ලෝකෙට පෙන්වලා දීලා නිකකව මේක ධර්මයයි කියලා කියන්නේ කියන එක සනාථ කරලා දීම දේශකයන් වහන්සේලාගේද යුතුකමක් වගකීමක් වෙනවා. මේ විපරිත ලෝකයට විශේෂයි. මෙන්න මා කියපු ධර්මයේ දුක්ඛ සත්‍යය, මෙන්න සමුදය, මෙන්න නිරෝධ, මෙන්න මාර්ගයේ චතුරාර්ය සත්‍යය කල්පනා කරනවා. මෙන්න මෙහෙම අනුගමනය කළොත් රාග ද්වේෂ මෝහ දුරු වෙන්නේ නැද්ද? ඔබෙන් අහලා පෙන්නලා මේ බලන්න, මෙහෙම අනුගමනය කළොත් මේ ටික දුරු වෙන්නේ නැද්ද? ඔබට පේන පමණකින් මා සමත් වෙන්න ඕන ඔබට ඒක කියලා දෙන්න. ඊළඟට මා සමත් වෙන්න ඕන දේශකයන් වහන්සේලා සමත් වෙන්න ඕන මෙන්න මා කළ ධර්ම දේශනාවේ මේ විදිහට අනුගමනය වෙනකොට මෙන්න අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාරා පත්‍ය විඥාන මෙන්න සසර පැවැත්ම මේ විදිහට හට ගන්නවා පේනවාද බලන්න මෙන්න මෙතන දුරු කළොත් මෙතන ඇත්ත බැලුවොත් මේ අවිද්‍යාව දුරු වෙනව නේද අවිද්‍යාව දුරු වෙනකොට සංඛාර නිරෝධ වෙනව නේද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් නැති වෙලා යනව නේද මේ බලන්න කියලා පෙන්වන්න ඕන දේශකයෝ සංවලා මෙහෙම කරන්න කියලා කියන එක සාධාරණ නෑ අද අපි හැම දෙනා තුළම මේ සැකයෙන් නිවසිය යුතු මේ අවදී ඒ සැකයෙන් තොරව ඒ ධර්මය ශ්‍රාවකයා අතට පත් වෙන්න නම් ශ්‍රාවකයාට ඒ නුවණ මද නම් ඒක විසඳලා විමසලා විමර්ශනය කරලා උරගාලා බලන්න අපි රත්තරන් ලැබුණාම ඒක රත්තරන්ද කියලා බලන්න ක්‍රම ලෝකෙ තියෙනවා උරගාලා බලන උරගලී ගාලා බලනවා විරතරන් හඳුන ගන්න ක්‍රම තියෙනවා. දැන් ධර්මයේ ධර්මයේද කියලා හඳුන ගන්න බැරි වුණොත් අධර්මයේ ධර්මයෙන් වෙන් කර ගන්න බැරි වුණොත් ඒක මේ අපිට නැති වුණොත් අපි යන අපේ. දැන් රත්තරන් මුරගලක ගාන බලන්න අපි ළඟට නැහැ. අපි ළඟ නැහැ උපකරණ. අපි තව කෙනෙක් ළඟට යනවා. රත් කරුවෙක් ළඟට ගිහිල්ලා කියනවා සැකයි මේක. මේක සැබෑ රත්තරන්ද කියලා මේ කරුණා කරලා මට පරීක්ෂා කරලා දෙන්න. අපි පරීක්ෂා කරගන්න. එහෙනම් ඔබ කාගෙන් හරි ධර්මයක් ලැබුවාම එක වරම ප්‍රායෝගිකත්වයට යන්න කලින් ඔබට පුළුවන් කොහොම මේක දුක? දුක කියන්නේ මොකද්ද? කොහොම දුකට හේතුවක නිරෝධයක මාර්ගයක කොහොමද චතුරාර්ය සත්‍යය? කෝ සතර නෝන? තමන්ගේ වර්තනයේ යමක් විමසන්න පුළුවන්. කොහොමද මේක අනුගමනය කළාම රාග ද්වේෂ මොහ දුර වෙන්නේ? කොහොම මේ ධර්මයේ කොතනින්ද ප්‍රතිසම්පාදේ හඹ වෙන්නේ? ඔබටද පුළුවන් යම් තරමක අනුගමන දැක්මක් ඇති කරගන්න මේ ධර්මයන්ගේ ධර්මයේ අදහමේ කියලා යම් වැටහීමක් ලබන්න. ඔබගේ වැටහීම නැත්තම් සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ නිවැරදිව හඳුනාගෙන ගිහිල්ලා ඒ අයගින්වත් විමසන්න ඕන මෙන්න මෙහෙම දේශනාවක් ලැබුවා මේ දේශනාව තුළ මෙන්න මේ කරුණු තුනට ගැළපෙන බවක් තියෙනවාද කියලා. එහෙම නැත්තම් මේ දේශකයන්ගේ මහා නුල්කෝ වහන්සේගේ දේශනාව මෙන්න මේ තුනට ගැළපෙන්න ඕන. අපිට කරුණා කරලා පෙන්නලා දෙන්න චතුරාර්ය සත්‍ය බහාලන්න. උභාසකගේ දේශනාව මේ චතුරාර්ය සත්‍ය බහාලලා පෙන්වන්න. මෙන්න දුක්ඛ සත්‍ය වෙන සම්බුදෙන නිවෝධන මාර්ගය. අපිට වෙන්නත් උභාසකගේ දේශනාව තුළ රාග දුස මොදුරු වෙන කොහොමද කියලා. අපිට වෙන්නලා දෙන්න ප්‍රතිසම්පාදයට ගැළපෙන්නේ කොහොමද කියලා විතරයි. ඒක වෙන්නලා දෙන්න බැරි නම් ඒක ධර්මයක් වෙන්න බැහැ. ධර්මයේ වගේ දෙයක් වෙයි. එනිසා අද දවසේ ඔබට ඒ විමර්ශනය කරන්න පුළුවන් යම් පමණකට හෝ ඒ පමණකට හෝ කරන්න උත්සාහවත් වෙයි. ඊළඟට මොනම දෙයක්වත් කරන්න පටන් ගන්න එපා. ඒ පිළිබඳව නිශ්චිත දැනුමක් නැත. ඒ හරියට කරන්න බැරි දැනුමක් නැතුව. දැන් ඔබට යන්න ඕන ඕක්ලන්ඩ් නගරයට. නගරයට යන්න ඕනකම තියෙන ඔබට. ඕනකම තිබුණා කියලා ඔබ පාරට වැස්සොත් යන්න ඕන කියලා මේ පාරවාදිකේ යන්න ගියොත් ඔබ නගරේ පැත්තට යයිද වෙන පැත්තකට යයිද කියලා කවුද දන්නේ? යන ගමනේ අවශ්‍ය යන ගමන විහෙත මහන්සිය ඵලයක් නැහැ. ඔබ වැරදි පැත්තට හැරිලා තියෙනවා. ලෝකෙට පේනවා උත්සාහය කියදෙනවා, වීරිය කියදෙනවා, කැප කිරීම කියදෙනවා. නමුත් ඔබ නගරයට යනවා කියලා යන්නේ අනිත් පැත්තටම. ඒ සියලු ක්‍රියාකාරකම් නිෂ්ඵලයි. එහෙනම් අපිට නගරයට යන්න යන්න ඉස්සෙල්ලා අපි අහගන්න ඕන මගසලකුණු අහගෙන යන දිශාව හඳුනගෙන යන්න ඕන. කියපු කරුණු සැබෑනම් අපිට මේ මගසලකුණු ලැබෙන්න ඕන. එතකොට අපිට අනුමානය ප්‍රත්‍යක්ෂ කරගෙන නගරයට යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ධර්මයේ තුල කිසිම සැකයක් නැහැ. ඔබට මේක ධර්මයමයි කියලා හඳුනා ගන්න පුළුවන් තරමකට මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඒයි පස්සේක කියලා කියන එක. අපි කියන දේ සැබෑ ලෙස ප්‍රත්‍යක්ෂතාවයකින් නම් ධර්මයේ ලෝකෙට කියන්නේ මම දැක්ක දෙයක්. තව කෙනෙකුට විස්තර කරන්න අමාරු නැහැ. ඒක පෙන්නන්න පුළුවන් ලේසි. දැක්ක දෙයක්. නොදැක්ක දෙයක් පෙන්නන්න බැහැ. ඒ නිසා ඔබට අහන දේ තුළ ඔබේම අත්දැකීමක් ඔබේම දැනුමක් වෙන්න ඕන ධර්ම මාර්ගය. එතෙක් ඔබ ක්‍රියාවට නොනැගිය යුතුයි. නිසා ඔබට මේ ධර්මය තුළ නිවැරදිව කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය මේ අංගිතෙක එකතු වුණොත් ඔබ තුළ දැනුමක් වෙනවා. මෙහි කල යුතු මෙහි කල යුතු දෙයක් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සෝත කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතනම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න උපකාරක ධර්ම මොනවද කියලා බුදුහාමුදුරුවෝ සරියුත්ථමඳුර අතර වෙච්ච සාකච්ඡාවකදී පැහැදිලි කරනවා. සංයුත්තේ සෝතාපන්නාමයේ හැටියට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතයට පිවිසෙන්න ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න පරිභාවයට පත් වෙන්න අංග හතරක් සම්පූර්ණ වෙනවා. ධර්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ නූපන් ආශ්‍රව නූපදින, උපන් ආශ්‍රව දුරුව යන, නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩෙන. මානසිකාරය හඳුනගෙන නූපන් ආශ්‍රව උපදින, උපන් ආශ්‍රව අකුසල කෙලෙස් වැඩෙන, නූපන් කුසලයේ නූපදින, උපන් කුසලය පිරිහි යන මනසිකාරයට කියන අයෝනිසෝ මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරය අත්හරින්න යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නූපන් ආශ්‍රව අකුසල් කෙලෙස් කර්ම නූපදින්න. උපන් ආශ්‍රව අකුසල් කෙලෙස් කර්ම දුරු වෙලා යන. නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩෙන යම් මනසිකාරයක් නැත්තම් එහි නැවත නැවත පිහිටීම වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට කෙනෙකුට එන්න බෑ. ක්‍රියාවට යමකට එන්න බෑ. යෝනිසමනසිකාරය කියන්නේ මොකද්ද කියලා නොදන්නවා. මෙන්න මෙහිම මෙනෙහි කළොත් ආශ්‍රව අකුසල් වැඩෙනවා කියලා ඔබට තේරෙන්නේ නැත්තම් මෙහෙම මෙනෙහි කළොත් නූපන් ආශ්‍රව කුසල් කෙලෙස් නූපදිනවා උපන් එක දුරු වෙලා යනවා. මේ නූපන් කුසලයේ උපදිනවා, උපන් කුසලයේ වැඩෙනවා කියලා ඔබ දන්නේ නැත්තම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ඔබට නෑ. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාවට යන්න, ක්‍රියාවට වැඩපිළිවෙලට යන්න ඔබ ඒකාන්තයෙන් දැන සිටිය යුතුයි. යෝනිසෝමනසිකාරය කියන්නේ මොකක්ද කියලා ඔබේ දැනුම අපේක. අන්න ඒ දැනුම ලබලා දෙන්නේ සද්ධර්මය. ඒ දැනුම ලබාගෙන තියෙනයි සද්ධර්මයේ කියන්නේ. එවන් ධර්මයක් දේශනා කරන්න කවුද කල්‍යාණ මිත්‍රයා? සත්පුරුෂයා. එතකොට සත්පුරුෂයා කල්‍යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයක් ලැබෙනවා. එතකොට සද්ධර්මය කියලා කියන්නේ මොනවා හරි සවන්දිනේක නෙමෙයි. මොනවා හරි අහගෙන ඉන්න එක නෙමෙයි. සවන් දෙන දේ තුල ඔබ තුල දැනුමක් වැඩෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය යන කොහොමද? දැන් සවන් දීම තුල ඔබ තුල ඒ දැනුම වැඩෙන්නේ නැත්තම්, ඒ දැනුම පිරෙන්නේ නැත්තම්, එහෙනම් මේකට සද්ධර්මයක් කියලා යුතුද කියලා ඔබමයි කල්පනා කරනවා. ඔබමයි විමසා බලනවා. අපි සවන් දෙන්නේ සද්ධර්මයේ නම් ඒ සද්ධර්මයේ පැහැදිලිවම තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ කරුණු දෙක දැනුවත් කිරීම සඳහා. ඥානතු අහං වික්ඛවේ පස්සතු ආසවානං කයං වදාමි නෝ අජානතු නෝ අපස්සතු පිංච වික්ඛවේ ජානතු කිං පස්සතු ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙක ඥානතෝ පස්සතෝ දන්න කෙනාමයි දකින කෙනාමයි සියලු ආශ්‍රව කර්මක්ෂය කරන්නේ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්නේද නොදක්නේද ඔහුගේ ආශ්‍රවයන්ගේ කර්මයන්ගේ ක්ෂයවීමක් මා නොකියමි. මූල පණ්ඩාසකේ මජ්ඣිම නිකාය සබ්බාසව සූත්‍රයේ බුදුහාමුදුරු පළමු කොට අවධාරණය කොට දේශනා කරනවා. එහෙනම් ක්‍රියාදෙන දේ තුළ ඔබට යමක් පැවරීමක් නෙවෙයි, පැවරුමක් නෙවෙයි. දේශකයා, කල්‍යාණ මිත්‍රයා, සත්පුරුෂයා ඔබව මෙන්න මේ දැනුමින් දැනුවත් කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ. එතකොට ඔබ තුලයි දැනුම වෙන්නේ. ඔබ තුල දැනුම පිරෙන්න ඕන. දැන් මම දන්නවා මා තුල මේ දැනුම දැන් වැඩෙනවද කියලා. ඒ දැනුම වැඩෙනවා නම්, වැඩුණා නම් ඔබයි දන්නේ. එහෙනම් මේ පැත්ත අතහරින්න ඕන, මේ පැත්ත ක්‍රියාවට නගන්න ඕන. මේ ආශ්‍රව අකුසල කෙලෙස් කර්ම උපදින පැත්ත, වැඩෙන පැත්ත, මෙන්න ආශ්‍රව කෙලෙස් අකුසල කර්ම නූපදින පැත්ත, උපන්නේවත් ගෙවිලක් සැය වෙල යන පැත්ත කියලා ඔබ දන්න. දැන් ඔබට ආශ්‍රව කර්ම කෙලෙස් ගිවා ගන්න ඕන නම්, දුරු කිරීම නම් බලාපොරොත්තු ඔබ ළඟයි ක්‍රමයේ තියෙන්නේ. දැන් ඔබට ක්‍රියාව ඒක තව තියෙනකොට නෑ. එතකොට කල්‍යාණ මිත්‍රයාගෙන් අපි වර්තමානයේ තුල අහගන්න ඕන මොනවා හරි ධර්මානුකූල ප්‍රතිපදාව කියන පැවරුමක් නෙමෙයි. ඔබට යම් කිසි පැවරුමක් දෙනවා නම් ඔබ පරිස්සම් වෙන්න. ඔබට අමාරුවෙන් හරි ගැටගහ හරි මෙන්න මෙහෙම හිතුවොත්, මෙහෙම මෙනෙහි කළොත් මේ අකුසල් වැඩෙන්නේ, මෙන්න මෙහෙම මෙනෙහි නොකළොත්, මෙහෙම බාර නොගත්තොත් මෙන්න කෙලෙස් කියනවා කියන මේ දැනුම යන්තමට හරි ඔබට අනුමාන වශයෙන් හරි කියලා දෙනවා නම් අන්න එතන තියෙනවා ආදරයෙන් රැකගත යුතු තැන. පණමින් සුරක්ෂිතව ඇසුරු කළ යුතු මිත්‍රත්වයක් එතන ගොඩනගා ගන්න වෙනවා. මොකද ඒ දැනුම අපට ලැබුණොත් විතරයි සබෙනලිස ධර්මාන ධර්ම ප්‍රතිපදාවෙ යෙදෙන්න පුළුවන්. එහි යෙදුණොත් විතරයි සංයෝජන ධර්ම දුරු කරගෙන, දුරු කරමින් මාර්ගයට, ඵලයට පිවිසෙන්න පුළුවන්. අධිගමයන් කරා යන්න පුළුවන් වෙන්නේ ඒක සම්පූර්ණ වුණොත්. එනිසා ඔබ ඕනම තැනකට යන්න, ඒ යන හැම තැනකම සම්බන්ධ වෙන්න. හැබැයි බලන්න තමා තුළ මේ දැනුම වැඩෙනවාද? අනුකරණ දෙයක් අනුන් කියන දෙයක් කරන්න යාම නෙමෙයි, තමන්ගේ හිතටම දැනෙන්න ඕන මෙහෙම කළොත් මෙහෙම වෙනවා, මෙහෙම කළොත් මෙහෙම. ඒ නුවණ, ඒ දැනුම ඔබට ලැබෙනකම් ඔබ ක්‍රියාත්මක වෙන්න යන්න එපා. ඒ දැනුම නැතුව ඔබ ක්‍රියාත්මක වෙන්න ගියොත් ඔබට නිවන් දකින්න වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ලෝකෝත්තර සත්‍යය නෙමෙයි, ඔබ ළඟ තියෙන ලෞකික සත්‍යය යම් විටක ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් විය යුතු තැනක් තියෙන ලෝකෝත්තර ප්‍රතිපදාවක් ඇතුළත. ඉතින් මේ ලෝකයේ තියෙනවා දාන සීල භාවනා කියලා ලෞකික ප්‍රතිපදාවක්. ඒ තුල නම් අපිට හිතෙන්න පුළුවන් කවුරුන්ගෙන් හෝ ලැබෙන කමඨහන තුල ඒ සීමාව තුල. ඒ නිසා මේක ඔබට ඔබේ දැනුම තුල ප්‍රත්‍යක්ෂතාවයකට එන්න පුළුවන් කවම තැනකින් හරි හඳුනගෙන කලයුතු දේ කරන්න කලින් විමසීමත් වීමේ වගකීම ඔබ සතු වෙනවා. ඔබට වැටහෙනවා නම් විශ්වාසවන්ත මේ ඇත්තනම් මේ ධර්ම දන්නවා ඇති කියන තරම් හිතන කෙනෙක් ළඟට ගිහිල්ලා අපි සත්තරන්ද කියලා බලන්න උරගෙන බලනවා වගේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ ධර්මයේ පිළිබඳ විමසීමක් වෙන මේක පෙන්වන්න පුළුවන් චතුරාර්ය සත්‍ය. මේක රාග දේශ මොහොත වෙනවා. මේක ආර්ය ශ්‍රාණේ පරිසම්පාදයේ තියෙනද? තරබල බලන්න. එහෙම නැත්තම් ඔබ හිතන්න දැන් මේක මෙහෙම මෙහෙ කළොත් උපන් ආශ්‍රව කුසල කෙලස් වෙනවාද? උපන්නේ දුර වෙන යනවාද? උපන් කුසලයක් උපදිනවාද? උපන් කුසලයක් වැඩි දියුණු වෙනවාද? හිතලා බලන්න. එහෙම වෙනවා දැනෙනවනම් ඉගෙන සැකයක් නෑ, ඒක අනුගමනය කරන්න. හැබැයි එතනදි තියෙනවා අපිට කරුණු දෙකක් දැනගන්න. කුසලය කිව්වම අපිට බෙදන්න වෙනවා ලෞකික හා ලෝකෝත්තර. දැන් අපි හිතමු කෙනෙකුට බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා මෙනෙහි කර කර ඉන්නේ අපි උපදෙස් දෙනවා. සීල සම්පතිය සූපත් වේවා සූපත් වේවා කියලා මෙහි කරන්න කියලා උගන්වනවා. දැන් ඇත්ත මේ මෙහි කිරීම තුළ අකුසල පැත්ත දුරු වෙලා කුසල පැත්ත වැඩෙන බව තේනවා. මේ මනස්කාරය තමයි. හැබැයි කුසලේ වැඩෙන බව තේනවා. මේ කුසලයෙන් ඔබට ගිය නෝකන් කුසලයක් තියෙන තව උපදවා ගන්න ලෝකෝත්තර කුසලයක් තියෙනවා. ඒ ලෝකෝත්තර කුසලයට නිතර ඉලනේ විපෝණති. ඒ නිසා අපි බලන්න ඕන දාන සීල භාවනා කියන තැනක පැවැත්මක් තියෙනවා. ඊතරට අදාළ යෝනිසෝමනසිකාරයක් තියෙනවා, යෝනිසෝමනසිකාරයක් තියෙනවා. ඒකත් වෙනවා හඳුන ගන්න ඕන ලෝකයෙන් ඊතර වෙන්න වෙනම ප්‍රතිපදාවක් තියෙනවා පිට අනුබද්ධව. එතන යෙදෙන මානසිකාරය මොකද්ද කියලා විශේෂයෙන් දැනුවත් වෙනවා. අපි අතරමං වෙන්නේ මේ ප්‍රතිපදාව තුළ, අපි නිවන් දකින්න යන ප්‍රතිපදාව තුළ. ඒ නිසා ලෞකික ප්‍රතිපදාව තුළ භාවනා කමටහනක් ඇටියෙද යමක් කෙනෙකුට කියා දෙන්න පුළුවන්. හැබැයි ඒ තුළ ලෝකෝත්තර මාර්ගයේ පණවන්න කියොත් ඒක වැරදි. ඒකින් කරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒ සීමාව දැන අප විසින් හඳුනාගෙන කරන්න වෙනවා. එයාම ධර්මයේ ඔබට නිවැරදිව දලාගෙන ආවොත් ඔබ තුලයි මේ දැනුම නිවන වෙන්නේ. ඔබ තුල වැඩුණ දැනුමයි නිවනයි භාවිතාවට ගන්න. කවුරුහරි කරන කියන දෙයක් නෙමෙයි. එතනට එනකම් ඔබ ලෝකෝත්තර මාර්ගයේ යන සැලපීමක් වෙන්න.
ඉන්නේ ජීවිතයේ පිළිබඳ අස්ථානෙ දුක කරදර නිවෙන් ගැලවෙන්න කියලා ගුරුවරුන්ගෙන් විවිධ දේශකයන්ගෙන් ලැබෙන අනුශාසන අවශ්‍ය තමන්ගේ ජීවිතයේ යම්සි කඩාවැටීම් පිළිපැනීම් ඇති කරගන්නේ නැතුව කියන්නා කිසිවක් අසන්නාසේ බුද්ධයෙන් අසා දැන ගැනීමට උන්වහන්සේගේ කදිම අනුශාසනය ඔබට ඉවහල් වෙනවා ඇති. කාලය බොහොම වේගෙන් ගමන් කරන බව පේනවා. තව නාමයට නම් තව විනාඩි 25ක් පමණ තිබෙන්නේ. ඒ නිසා තවත් ප්‍රශ්නයක් අපි ඉදිරිපත් කරනවා. මේ ආදාරවම මේ අසහනයට දුකට හේතුව හැටියට තෘෂ්ණාව බුදුහාමුදුරු දේශනා කළා කියනවා සමුදය හැටියට. මේ තෘෂ්ණාව තුන ආකාරයක් වන බවත් උන්වහන්සේ දේශනා කළා. කාම තණ්හා, භව තණ්හා, විදෝ තණ්හා. අප සාමාන්‍ය වශයෙන් අස්සා තිබෙන පරිදි අපට සාමාන්‍ය දැනුමක් තිබෙනවා කාම තණ්හාව, භව තණ්හාව පිළිබඳව. නමුත් අපට තවම හරි පැහැදිලි කමක් නැහැ මේ විදෝ තණ්හාව පිළිබඳ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව අපට කරුණ මතක් කරලා දෙන විදිහට කරුණාවෙන් මතක් කර
සිටිනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ ත්‍රිවිධ තණ්හාව දුක්ඛ සමුදය හැටියට දේශනා කරලා තියෙනවා නේද? හැබැයි පින්වතුනි අපි යම මෙතනදී අවධාරණය කරගන්න වෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා අපි කතා කරන තැනක් තියෙනවා. ජාති දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං ආදී වශයෙන් යන ටික දුක්ඛ සත්‍ය හැටියටත් සමුදය සත්‍ය හැටියට යායන් තණ්හා ප්‍රෝණව විකානන්ද විනාසගතා චතරපත්‍රාණ නන්දිනී සේයති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියටත් යතේස විරාග නිරෝධෝ සාගෝ පඨිනී සග්ගෝ මුක්ති අනාලයෝ නිරෝධේ හැටියටත් ඒ නිරෝධේ ලබන පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියටත් ඉගෙන ගන්න. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන තැන අපි අපව මාර්ගය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න ගියාම සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියනකොට අපව කියවෙන්නේ දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන. ඔබ හිතන්න දැන් අතනදී කතා කරපු දේමද මේ අපව සම්මාදිට්ඨියද මේ අපව කියවෙන්නේ? එහෙනම් මේක මහා පරස්පරයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි වෙනමම පාඩමක් ඉගෙනගෙන ආපෝ කතමංචාවසෝ සම්මාදිට්ඨි කියනකොට ඒ ප්‍රශ්නම නම් අපෙන් ඇහෙන්නේ. ඉතින් අපිට අර ටිකම නම් අපි මෙතනට ගන්න. එහෙනම් ඒක සම්මාදිට්ඨි වෙන්නේ නැහැ. එතකොට සම්මා දිට්ඨිය කියන ලෝකෝත්තර දැක්මට එනකොට අපි මේ සම්මතයේ කතා කළ දෙයට වඩා වෙනස් වූ අරුතක් මෙන්න මේ තැන ගොඩනැගෙනවා. මෙන්න මේ තැන ගොඩනැගෙනවා. දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන හැටියට. එතකොට වර්තමාන වූ උපාදාන ස්කන්ධයන්ගේ පැවැත්ම සංකීර්ණ පංචපාදාන ස්කන්ධා දුක්. ඒ පංචපාදාන ස්කන්ධේ හට ගැනීම සමුදය වෙනවා. ඒක නිරෝධය දැකීම නිරෝධය වෙනවා. ඒ හට ගන්න පංචපාදාන ස්කන්ධේ නිරෝධය දැකින වැඩපිළිවෙළම මාර්ගය වෙනවා. ලෝකෝත්තර ප්‍රතිපදාවට එනකොට එංගහට කිසිවක් නැහැ. ඒක අපිට ඉදිරි සමහර වෙලාවට මේ දින කීපය තුළ අවස්ථාව ලැබුණොත් නැවත විස්තර කරගන්න පුළුවන් වේවි. එතකොට තණ්හාවක් සේ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දැක්මට ආවට පස්සේ. එහෙම නැතුව ඒ දැක්මට නොපෙනෙන සැබවින්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ටික පිළිබඳව අපට නිවැරදිවම විනිශ්චයක් ලැබෙන විදිහක් නැහැ. අපි කාම තණ්හාව කියන මට්ටම දැක්තහම අපි වර්ධනයේ ලෝකේ සලකන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස පිළිබඳව මේ පංච කාමයේ කාමය කියලා උගන්වන්නේ ওই ටිකට නෙමෙයි මේකේ කාම ආයන චිත්‍රාණියෝ රූප ශබ්ද ගන්ධ රස පහස කාම නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකල්පමය රාගයයි පුරුෂයාගේ කාමය කියන්නේ කොතනද මේ තැන කොතනද මේ න්‍යායයේ දෙන්නේ කියලා හඳුනාගත්ත කෙනෙකුට තමයි සැබවින්ම කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව කොතනද කියන කර්ම වෙන්නේ එතකොට අපි හැමතිස්සෙම කාමයේ අරමුණු කරගෙන ලෝකෙට එන්නේ හැට කනට නාසයට දිවට කයට එන්නේ කාම රාගයෙන් කාම ස්නේහයෙන් කාම පරිධානයෙන් කාම පිපාසයෙන් අන්න ඒ පිපාසයේ තැන ඒක අධ්‍යාත්මක ඇතුළත ක්‍රියාවලියක් ඒක එතන හටගන්න නිමිත්ත සටහන හඳුනාගත්තොත් තමයි අපිට හරියටම මේ ත්‍රිවිධ සංහාව පිළිබඳව යමක් පියාගන්න පුළුවන් වෙන්නේ. අපිට මනෝමයෙන් අපි හැම මොහොතකම දකින්නේ භෞතික වූවක් නොවන ඒ භෞතික දෙයකට සමාන ඡායාවක් සටහන. දැන් ඔබ හිතන්න යන උදාහරණයක් අරගෙන මේ මා අතේ තියෙන දෙයට සමාන මේ මා අතේ තියෙන දෙයට ඔබේ දැස් යොමු කළොත් ඔබට පේනවා මගේ අතේ තියෙන යම. ඔබට මොහොතකින් පුළුවන් මේ දුටු දේ නැවත සිතින් ආවර්ජනය කරන්න. දැන් බලන්න මාතේ තියෙන දෙයට සමානව යමක් ඔබේ හිතේ නිර්මාණය වෙලා නැද්ද කියලා. ඇස් දෙක පියාගෙන දැන් සීකරලා බලන්න. මාතේ තියෙන දෙයට හාත්පසින් සම්පූර්ණයෙන්ම සමාන ඒ විදිහේම නිර්මාණයක් ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. එතන බලන්න දැන් මාතේ තියෙන දෙය ඔබේ දැන් හිතට අරමුණු වෙන දේ අතර වෙනස මොකක්ද? පෙනෙන ස්වභාවයේ කිසි වෙනසක් නැහැ. එකමයි. හැබැයි එක වෙනසක් තියෙනවා මේක සතර මහා ධාතුවෙන් හටගත් එක. ඕක සිතුවිලි වලින් හටගන්නවා. මනෝමය, මානසික මහදවික. හැබැයි මේක ඇහැ ඇරලා බලනකොටත් අදහස උපන්නේ වටාපත කියන අදහස දැන් ඔය මනෝමය ඔය ඡායාව දකිනකොටත් ඔබේ හිතේ උපදින්නේ මොකද්ද? වටාපතක් කියන අදහසම නෙවෙයිද? වටාපතක් පේනවා කියන අදහසම උපදින්නේ නැද්ද? එතන තේරෙන්නේ නැත්නම් මට මේ ජීවිත සංහාව ගැන කියන්න බෑ. ඒකෙන් එකට මොනවා හරි වචන ටිකක් කියලා වැඩක් නැහැ එතන. ඒක යම් දැක්මක් එක් තේනවා. ඔබට අනුමානය දැනුමක් හරි තියෙනවා නම් අපිට මනෝමයෙන් මෙන්න මේ ඡායාව මේ සටහන දකිනකොට මේ දේ කියලා බාරගන්න බව උනා අභිනන්දති අභිවන්දති ආජෝසායතිත්‍ති මෙන්න කාමය යා රූපේ නන්දි කැමැත්ත ප්‍රතිලන්ත අපි භෞතිකයට ඇවිල්ලා මේක අල්ලගන්න එක නෙමෙයි කාමයේ මුල ඉතිහාසය දැන් අන්න එතනදී කාමයේ කියන අන්න එතන බාර ගන්න බව අභිනන්දති අභිවන්දති අජ්ජෝ සායසිතති සතුට වෙන බවක් නැත්නම් ඒ පේන දෙයට බාර ගන්න බවක් නැත්නම් එහෙ බැස ගන්න බවක් නැත්නම් අන්න නම්දී තණ්හාව කාමේ හටගත්තා කාම තණ්හාව විතරයි තියෙන්නේ ඊළඟට ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ඡායාව මේ සටහන කැමැත්තෙන් බාරගෙන රස විඳින්න. ඒක නැවත නැවත ඇති වෙනවා, හට ගන්නවා, පවතිනවා දකින්න කැමැත්ත උපදින. මේක පැවැත්මට ඍජු වෙනවා. දැන් ධ්‍යානයේදී සමාපත්තියේදී මෙන්න මේ වගේම අපි උපදවා ගන්න ධ්‍යාන නිමිත්ත අපි තාවත්ම ඍජු වෙලා මේක අල්ලගෙන ඉන්නවා. මේ සැපේට කැමැත්තක් කරනවා. මම දන්නවා එතන මේ පැවැත්මට කැමති. ඒ බවත් පැවැත්මට කැමති කියලා. ඊළඟට දැන් අපි මේ මොහොත වෙනකොට රූපේ අරූපී ධ්‍යාන දක්වා ආවත් යම් නිමිත්තක එල්බ ඉන්නේ, යම් නිමිත්තක බැඳිලා ඉන්නේ, නැත්නම් මේ ලෝකේ නිතරයි. දැන් අපිට තියෙනවා තව ක්‍රමයක්. තව ක්‍රමයක් මේ පැත්ත අතහරිනවා, තව දෙයක් අපේක්ෂාවේ. ප්‍රථම ධ්‍යානයේ අතහරිනවා, ဒုတိය ධ්‍යානයේ පිළිබඳව අපේක්ෂාවේ. ဒုတိය ධ්‍යානයේ අතහරිනවා, තတိය ධ්‍යානයේ පිළිබඳව අපේක්ෂා. තတိය ධ්‍යානයේ අතහරිනවා, චතුර්ථ ධ්‍යානයේ අපේක්ෂා. චතුර්ථ ධ්‍යානයේ ආදීනව බලලා එහි ප්‍රතික්ෂේප කරනවා, එහි පැවැත්ම අතහරිනවා, ආකාසමංචායතනයේ කැමැත්තෙන්. ආකාසමංචායතනයේ ආදීනව බලලා එහි පැවැත්ම තිබිච්ච කැමැත්ත අතහරිනවා, විඤ්ඤාණංචායතනයේ පවතින ඒ පැවැත්ම බලාපොරොත්තු වෙන අපේක්ෂා. විඥානං චායතනේ අතහරිනවා, මේ විදිහින් තවත් ඥානයක් අපේක්ෂා. ආකින්චඤ්ඤායත මෙන්න මේ විදිහින් අපි ගත්තාම මෙහි අතහරිනවා, මෙහෙටවත්ම ප්‍රතික්ෂේප කරනවා, තවත් දෙයක් අපේක්ෂාවයි. එතකොට මේතනක් තියෙන්නේ මෙහි ආදීනව බැලුවට මෙයින් ඉහළ තැනකට මනස පිහිටවා ගැනීම කැමැත්තක්ද? එතකොට මෙහි පිළිබඳව අකමැත්ත තියෙනවා, තව පැත්තක පිළිබඳව කැමැත්ත තියෙනවා. මෙන්න මේ තුළ ක්‍රියාත්මක වෙනවා විභව. විභව හැබැයි එතනදි එකක් තියෙනවා, තණ්හාව කියලා නෑ. මෙතන ආදීනව දකින්නේ, මෙතන අතහරින්නේ තවත් තැනක අපේක්ෂාවයි. තවත් තැනක අපේක්ෂාවයි. ඉතින් මෙන්න මේ නිමෙති සටක් සලකුණු ඇතුව මේ ටික දකින්න පුළුවන් වුණොත් තමයි මම මේ කියන දේ සරලවක් බව තේරෙන්නේ. ධ්‍යාන මට්ටමට යන්න ඕනේ නේ අපි. මගේ අතේ තියෙන දෙයට සමාන සලකුණක් ඔබට පුළුවන් ඉතින් ආරම්භ කරගන්න. දැන් පේනවා මේ පෙනීම තුළ මේ වටාපතයි කියලා, මේක ලක්ෂණ වටාපතක් කියලා හිතන බවම කාම තණ්හාව වෙනවා. මේකේ පැවැත්ම, මේක හිතේම ආවගෙන රස විඳින්න තියෙන කැමැත්ත තව තණ්හාව වෙනවා. මේකට වඩා වෙනස් උසස් දෙයක්, උතුම් දෙයක්. එයාට දිවෙන කැමැත්තක් ඇත්නම්, ඉදිරියට තල්ලු කරවන කැමැත්තක් ඇත්නම්, එතකොට මේ පැත්තෙන් ගැටෙනවා, තව පැත්තක ඇල්ම ඇති කරවන. මෙතනත් මේ තෘෂ්ණාවේම බැඳීමක් තියෙනවා. බැඳණය කොතනද තියෙන්නේ? බන්ධනයේ කොතනද තියෙන්නේ? හටගත්ත ධර්මයන්ගේ ඇත්ත යථාර්ථය නොදන්නා කම මත. මේ ප්‍රශ්න තුනටම එක උත්තරයයි තියෙන්නේ. ත්‍රිවිධ තණ්හාවම පවතින්නේ නිමිත්ත සටහන මත. ඒ කියන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, මේ රජස් නැති මල නැති දහම් ඇස පහළ නොවීමේ අරද. යම් මොහොතක මේ දහම් ඇස පහළ වුණා, ජී ධම්මා හේතුඵලවා, මෙන්න මේ හේතු ගැටීම නිසා හටගන්න ධර්මයේ කොතනද කියලා අපි බලමු. ඉදිරියේ දීපේක හඳුනා ගන්න පුළුවන් වුණොත් මේ සියලු සංඝාක්ෂේ කරන පිළිවෙත, ඒ ප්‍රශ්නාවට අපි බැඳෙන්නේ කොතනින්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. සමාරු නේක. ඒක හැබැයි තව කෙනෙකුගේ වචන මත නෙමෙයි වෙන්න ඕන. තමන් දකින අවධාරණය තුළ, තමන් දකින අවධානය අවබෝධය තුළයි ඒක වෙන්නේ. නිදර්ශන උපමා කීපයක් අරගෙනයි ඒක විමසන්න ඕන. එහෙම බලුවොත් අපට තේරුම් ගන්න පුළුවන් මේ කියන තත්ත්වය මොකක්ද කියලා. ඔබ ටිකක් මේ රාත්‍රියේ හොඳ උත්සාහයක් කරන්න. ඔබට ඇහැට දැකලා පුරුදු යමක් ගැන හිතන්න. දැන් මගේ අතේ තියෙන දේ ඇස් දෙක පියාගෙන බලනකොට ඔබට මැවෙන පෙනෙන රූපයක් තියෙනවා. මේ රූපය දිහා බලන්න, රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ රූපණා. මේ පෙනෙන දේ සතර මහා ධාතු වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේට. එහෙම නැත්නම් පරමාණුවෙන් හටගත්ත දෙයක්ද මේ පේන්නේ කියලා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ තියෙන එකයි ඇතුළත තියෙන එකයි දෙකක් බව. රූපයත් රූප ඡායාවන් දෙක දැක ගන්න පුළුවන්. ඊළඟට බලන්න රූපේ දකිනකොට ඇතිවෙන හැඟීම අදහසම මේ ඡායාව දකිනකොට පහළ වෙනව නේද? අනේ මේ වටාපතයි කියන අදහස උපදිනවා වගේම මේ මනෝමය මේ ඡායාව දකිනකොට වටාපත කියන අදහසම උපදිනවා නේද? වටාපත ලස්සනයි හොඳයි කියන අදහස උපදිනවා නේද? වටාපත කැතයි අවලස්සනයි කියන අදහස උපදිනවා. මේ කියන්නේ ලෝභ දේශ උපදිනවා නේද? දැන් බලන්න ලෝක දේශ උපදිනවා නේද? කැමැත්ත උපදිනා නේද? බාර ගන්නවා කියන තැනම අභිනන්දති අභිවදති අජ්ජෝ සායතෙත්තති. අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්ජෝ සායතෙත්තතු යා රූපේ නන්දි සා නිරුජිත. සතුටු නොවුණු, හොඳයි නොකිව්ව, බාර නොගත්තු මේ රූපාදී ස්කන්ධයන් ඇතුළේ තියෙන සම්දී කැමැත්ත තුරුලේ අරිතුවක් නැත. එතකොට මේ ප්‍රතිපදාවේදී කාමරාගය දුරු කරන්න, භව තණ්හාව දුරු කරන්න, විභව තණ්හාව දුරු කරන්න කියලා වැඩ පිළිවෙලක් තුනක් නැහැ. ඒක වැඩ පිළිවෙලයි තියෙන්නේ. පළවෙනි වැඩ පිළිවෙල වෙනවා රූපයෙන් මිදෙන එක. දෙවෙනි වැඩ පිළිවෙල වෙනවා නාමයෙන් මිදෙන එක. රූපයෙන් මිදෙන එකට කියනවා චේතෝ විමුක්ති කියලා, නාමයෙන් මිදෙන එකට කියනවා ප්‍රඥා විමුක්ති. කොහොමද අපි රූපයෙන් මිදෙන්නේ? ඔබට මට හැමතිස්සෙම පේන්නේ මනෝමය ලෝකයක්. මනෝමය දර්ශනයක් පේන්නේ. ඔබයි මමයි හැමතිස්සෙම කලේ මොකද්ද? දැන් ඔය වටාපත කියන නිමිත්ත බලන්න හිතේ උපදින ඕක දකිනකොටම වටාපත කියන අදහස උපන්න. වටාපත ආ වටාපත දෙන්නේ ආමුදුරන්ගේ අතේ බලන්න හැරියා. ඔන්න බව භෞතික වස්තුවක් භෞතික රූපයක් ඔබට හම්බුනේ නැහැ හම්බුනේ ඇහැට ගැටෙන රූපේ හම්බුනේ මනෝමය රැවටිච්ච නිසා මොකකටද ඔබ මනෝමය රැවටුනේ ඔබේ සිතුවිලි වලට දැන් වටාපතක් ඇටියට ඔබ යමක් නිර්මාණයක් දැක්කම මේක ඔබේ සිතුවිලි සිතුවිලි වලට රැවටිලායි භෞතික ලෝකයේ අපි රූපයක් හම්බුනේ ඇහැ උපන්නේ ඇහැට ගැටෙන රූපයක් හම්බුනේ දැන් ඉතින් ඔබට ওই මනෝමය දකින්න දර්ශනයේ තුල ඔබ මූලා නොවනවා. හොතත් තමයි යම් විදි සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියන ධර්ම දැස තියෙන්නේ. වෙන දැනක නෙමෙයි. චතුරාර්ය සත්‍ය උතන තියෙන්නේ. පටිසම්පාදය උතන තියෙන්නේ. රාග දේශ මොහ විනේ උතන තියෙන්නේ. අපි ඉදිරියේ කතා කරනවා. දැන් මොහොතකට හිතන්න මේ තේන දේ වටාපතයි කියන බාර ගැනීම නොකළොත් මේ හිතේ මේක දෙන සිතුවිලි ඉතත් එක්කම නිරෝධ වෙනවා කියලා නිරෝධය දැක්කොත් ඔබ වටාපතක් කියලා යමක් බාරගත්තේ නැහැ. වටාපතක් කියලා යමක් බාරගත්තේ නැත්නම් ඒ යමකට දෙයකට සාපේක්ෂව හිතන්න හෝ දකින්න හොයන්න වෙනත් ආයතනයක් විපදවීමේ අවශ්‍යතාවය ඔබට නැහැ. අන්න කාම තණ්හා භව තණ්හා වියෝ තණ්හා මේ ස්කන්ධයන්ගේ ප්‍රවැත්ම අතරින් දැන් පළවෙනි තැන මේ පෙනෙන දේ රූපයක් නෙවෙයි කියන අවබෝධයම මේ නාම ධර්මයක් හිතේ රට ගන්න හිතේම උපදින සිටුවේ කියලා හිතේම උපදින සිටුවේ තත් එක්කම යොදලා යනවා කියලා දකිනකොට අපි රූපය දැක රූපේ නම් කවදාවත් හම්බ වෙලා නැහැ අනිදර්ශන අනාරම්මන රූපේ හම්බ වෙලා නැහැ අපිට කවදාවත් අපි ඡායාවට රැවටිලා රූපයක් තියෙනවා කියලා ඉති කරගත්ත මුලාවක් විතරයි රූපේ පිළිබඳව යම්තාක් චන්දරාගයක් තණ්හාවක් පැවැත්මක් ඒ පැවැත්මට ආශාවක් තිබුණා නම් කාම තණ්හාව එහි භව තණ්හාව මෙහිට වඩා හේනොගයි කියන නිරු තණ්හාවක් තිබුණා නම් කාම ලෝකයේ තුල ඒ සියල්ල දුරයා හැබැයි සාම වේදනා සංඥා සංකාර සතර නාමයන්ගේ ඇත්තම දැක නිසා නාමයන් තේමිදුනේ හෙත්සා රූපරාග රූපරාග තමිතුරුයි ඒක අවිද්‍යා නිරෝධේ මේ තුන් පස් සංයෝජනය වුණු නිරුද්ධ වෙනවා ඇතුළත ධර්මයේ එතකොට එතරටත් අමුතු ධර්මයක් නෑ මේ රූපේ නිරුද්ධ කරන්න කාමයෙන් මිදෙන්න යම් දැක්මක් දර්ශනයක් ලැබෙන්නේ ඒ දැක්ම ඒ දර්ශනේ ඒ නෝනමයි මෙරහත් ඵලයේ දක්වාම භාවිතාවට ගැනෙන්නේ ඒ භාවිතාව තුළ කාම භව විරෝධය තිරද තණ්හාව දුරු කිරීම සඳහා මුතු ප්‍රතිපදාවක් නම් ඒක ප්‍රතිපදාව තුළ එකම වැඩ පිළිවෙල සිද්ධ වෙලා අපි කැමැත්ත හෝ එහි පැවැත්ම හෝ මීට වඩා වෙනත් යමකට හෝ දිවීම පෙනෙන දේ ඇත්ත නොදන්නාකම නිසාම පෙනෙන දේ ඇත්ත නිසැකයෙන් දැකගත්ත දවසට ත්‍රිවිධ තණ්හාවේම නිරෝධේ වේවි.
ගෞරවනීය අපේ මහන්දරණ වහන්සේට
ගෝමපෙන් සිද්ධ වේවා සිල්ද